ගරු ලසන්ත අලගියවන්න මන්ත්‍රීතුමා ඔබට විනාඩි 10ක කාලයක් තියෙනවා.
මූලාසනාරෝඩ ගරු මන්ත්‍රීතුමියනි, අද මං හිතන්නේ අපේ රටේ ඉතාමත් වැදගත් පනතක් විවාදයට ගන්න අවස්ථාව. අද වශයෙන් මම කතා කරන්නත් නෙමෙයි හිටියේ. නමුත් ආණ්ඩු පක්ෂෙත් විපක්ෂෙත් මන්ත්‍රීවරු නැති හින්දා තමයි මම මේ කතා කරන්නේ. ඉතින් මේ නිසා විශේෂම ව්‍යවස්ථාදායකයේ විදිහට අපි මහජන නියෝජිතයින් මීට වඩා වැඩි වගකීමකින් යුතුව කටයුතු කළ යුතුයි. ඒකට හේතුව අපි ජනතාව මේ සභාගර්භයට අපි පත් කරලා එවන්නේ මේ රටේ නීති හැදීම තමයි මූලිකම වගකීම. ඉතින් ඒ කෙසේ හෝ අහම්බෙන් හෝ මේ වටිනා පනත පිළිබඳව අදහස් ඉදිරිපත් කිරීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටු වෙනවා. විශේෂයෙන්ම 1977 පස්සේ අපේ රටේ මේ ආර්ථික ක්‍රමයක් තුළ විශේෂම සමානුපාතික මැතිවරණ ක්‍රමය අපේ රටට හඳුන්වා දීම තුළින් සමානුපාතික මැතිවරණ ක්‍රමය පිළිබඳව හොඳ නරක දෙකම තිබෙනවා. නමුත් මං හිතන්නේ වැඩියෙන් තියෙන්නේ සමානුපාතික මැතිවරණ ක්‍රමය පිළිබඳව නරක. ඉතින් ඒකෙන් එක ප්‍රධානතම කරුණක් තමයි සමානුපාතික ක්‍රමයේ යටතේ පළාත් සභා වේවා, ප්‍රාදේශීය සභා වේවා, ඒ වගේම පාර්ලිමේන්තු වේවා, ඒ අපේක්ෂකයාට විශාල මුදලක් වැය කරන්න සිද්ධ වෙනවා. ඒ තුලින් සැබෑ ජනමතය, සැබෑ ජනතාවගේ තේරීමද ඉතිහාසයේ මැතිවරණවලදී පත්තුනේ කියන එක පිළිබඳව අපි ඉතාමත් හොඳ අත්දැකීම අපට තිබෙනවා. මම ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් විදිහට ලංකාවේ වැඩිම ඡන්දදායකින් ඉන්නේ ගම්පහ දිස්ත්‍රික්කේ. උගත් බුද්ධිමත් ජනතාව ඉන්නවා කියලා කියනවා, අධ්‍යාපන මට්ටම ඉහළයි කියලා කියනවා ගම්පහ දිස්ත්‍රික්කේ. ඉතින් එවැනි දිස්ත්‍රික්කයක තරඟ කරපු කෙනෙක් විදිහට මගේ අත්දැකීම් කිව්වොත්, මම පළාත් සභා මැතිවරණ 1999, පාර්ලිමේන්තු මැතිවරණ 4ක් මං ඉදිරිපත් වුණා, ජයග්‍රහණය කළා. මේ මැතිවරණ 4දිම තැපැල් ඡන්දවලින් මම එක හෝ දෙක මනාප. නමුත් අනිත් මනාප ටික එකහ වුණාම අපි පහළට යනවා. මේක තමයි අපට සිද්ධ වුණ දේ. ඒකට හේතුව මොකද්ද කියන එක ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍යතාවයක් නැහැ. මං ඡන්දදායකින්ගේ බුද්ධිමට්ටම පිළිබඳව විවාද කරනවා මොනවත් නෙමෙයි. ඒක කොහොමද වෙන්නේ? තැපැල් ඡන්ද වලින් අපට මනාප එක දෙක එනවා. නමුත් සමස්ත මනාප ගියා ගත්තාම අපි පහළට යනවා. වෙන මට මගේ අත්දැකීම ගත්තොත්, වියදම් වැඩියෙන් වියදම් කළා නම් අපි පළවෙනි දෙවෙනි මන්ත්‍රීවරුන් බවට අපි තේරිපත් වෙනවා. මේ තමයි මගේ අත්දැකීම. ඉතින් මේ නිසා මෙවැනි ආකාරයෙන් උදාහරණ අනන්තවත් තිබෙනවා. මැතිවරණවලදී විශේෂයෙන්ම අපි දන්නවා, ඒ වෙලාවේ ටෙලිනාට්‍යයක ජනප්‍රිය නළුවෙක් හෝ නිළියෙක් වුණොත් ඉතාමත් ඉහළ තැනට මනාප ලබා දෙනවා. ඒ වගේම පරණත දේශපාලකින් අපේ හිටපු කථානායක කරු ජයසූරිය මැතිතුමා වැනි අය පල්ලෙහාට දාලා, මං කාටවත් අගෞරව කරනවා නෙමෙයි, නමුත් සමහර අය ඔසවා තැබ්බා. ඉතින් එම නිසා මේක තුල සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් සහ සැබෑ නියෝජනයක් තිබෙනවාද කියන එක පිළිබඳව ප්‍රායෝගිකව විශාල ප්‍රශ්නයක් තිබෙනවා. ඒ වගේම ඉතිහාසයේ අපි දන්නවා අහිංසක විදිහට ඡන්ද පැවැත්තුවා. මට මතකයි බණ්ඩාරනායක මැතිතුමා, බණ්ඩාරනායක මැතිණිය අත්නගල්ලේ උපන් කෙනෙක් විදිහට අප මුදල් බැඳලා තිබුණා රුපියල් 475. මගේ 100ට අහපව් මැතිවරණ ඉවරලා ලියුමකින් එවනවා මැතිවරණය සඳහා තැබ්බා අප 475 දීලා තිබුණේ 5 දෙනෙක්. ඒ මුදල ආපහු එවුවා කියලා ලියුමකුත් එක්ක සල්ලි එවලා තිබුණා. ඒ ලියුම තිබෙනවා. ඉතිහාසයේ මෙහෙම තමයි ඡන්ද පැවැත්තේ. ඡන්ද පවත්වලා තිබෙන්නේ ජනතාවයි මිනිස්සු සැබෑ ලෙස තෝරගෙන සභාවට යැව්වේ. නමුත් ඉතිහාසයේ මෑතකදී සිද්ධ වුණේ උඩින් පාත් වෙනවා, ඇවිල්ලා සල්ලි විසි කරනවා, ජනතාවගේ මතය ඒ මැතිවරණයට පතරක් අරගෙන ඊට පස්සේ පහුවදා ඉඳන් ඒ දිස්ත්‍රික්කෙ පදිංචිත් නැහැ, ඔෆිස් එකක් නැහැ, නිවාසයක් නැහැ, මිනිහෙකුට හම්බ වෙන්න බෑ. ඉතින් ඒ දිස්ත්‍රික්කේ ජනතාව ඒ වෙලාවේ ඉතාමත් අසරණ තත්වයකට පත්, අසාධාරණයක් සිද්ධ වෙනවා. කරුණක් කියන්න කවුරුවත් නැහැ, කතා කරන්න කවුරුවත් නැහැ. ඉතින් අපේ රටේ හැම දිස්ත්‍රික්කයකම මේක සිද්ධ වුණා. ඉතින් මේක සිද්ධ වුණේ විශේෂයෙන්ම මේ ආකාරයේ අසීමිත මුදල කියන සාධකය තුළ පමණක් මහජනය නියෝජිතයින් තේරීමේ අවස්ථාව අපේ රටේ මේ ක්‍රමය තුළ ඇතිවීම නිසායි. එම නිසා අද ගේන පනත වැදගත් පනතක් කියලා මම සඳහන් කළේ. අපේ රටේ සැබෑ නියෝජනය, සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය ඇතිවන එක පනතක් විදිහටයි විශේෂයෙන් මම දකින්නේ. මැතිවරණ කමිෂන් සභාවේ සභාපතිතුමා මීට මාස 9කට පමණ පක්ෂ ලේකම්වරු කැඳවලා අපේ රටේ මැතිවරණ ක්‍රමයේ පවතින අඩුපාඩුකම් වෙනස් වීම පිළිබඳව එතුමා පක්ෂ ලේකම්වරු දැනුවත් කළා. අපේ අදහස් යෝජනා ලිඛිතව ලබා දෙන්න කියලා කිව්වා. ඒ අනුව මාස ගණනාවකට පෙර පැවති පක්ෂ ලේකම්වරුන්ගේ රැස්වීමේදී මමත් පොදුජන එක්සත් පෙරමුණේ ලේකම්වරයා විදියට හැම රැස්වීමකටම සහභාගි වෙලා අපිත් මේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පිළිබඳව, මේ මැතිවරණ සඳහා අපේක්ෂකයින්ට වියදම් කිරීම සීමා කිරීම යනාදී කරුණු පිළිබඳව අපිත් අදහස් යෝජනා ලබා දුන්නා. මේක අද ඊයේ මතුවුණු පනතක් අවශ්‍යතාවයක් නෙමෙයි, දශක ගණනාවක් තිස්සේ අපේ රටේ මැතිවරණ ක්‍රමය පිළිබඳව විවිධ කාරක සභා, උපදේශක කාරක සභා පැවැත්තුවා, පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභා පැවැත්තුවා. මැතිවරණ ක්‍රමය පිළිබඳව පවත්වන ලද සෑම තේරීම් කාරක සභාවකදීම ඒ සටහන් වල තිබෙනවා මේ සමානුපාතික මැතිවරණ ක්‍රමයේ අසීමිත මුදල් වියදම් කිරීම පිළිබඳව විශාල වශයෙන් සටහන් වෙලා තිබෙනවා. ඉතින් එම නිසා විශේෂයෙන්ම අද මේක පිළිබඳව විශේෂයෙන්ම අපි කියන මොනම ආකාරයකටවත් මැතිවරණ කල්දැමීමක් සිදු විය යුතුයි, මැතිවරණයක් කල්දැමීම පිළිබඳව කරුණට වඩා මේ පනතේ තිබෙන වැදගත්කම අපි අවබෝධ කරගත යුතුයි. ඉතින් එම නිසා විශේෂයෙන්ම අපේ රටේ ඉතිහාසයේ තවත් ආර්ථිකමය වශයෙන් ගත්තා තවත් වැරදුණු එක තැනක් තමයි ඉතිහාසයේ මැතිවරණ ඉලක්ක කරගෙන අයවැය හැදුවා.
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකයි.
මැතිවරණ ඉලක්ක කරගෙන නීති රීති ගෙනාවා. ඉතින් ඒ වගේම තමයි දැන් අද දැන් කියනවා මේ නීතිය හඳුන්වා දෙනකොට මේ මැතිවරණයක් නිසා මේ නීතිය ක්‍රියාත්මක කරන්න එපා, මේ නීතිය කල් දාන්න යන අදවසින් යෝජනා කරනවා. ඒ නිසා අපි මැතිවරණයක් කියන කරුණ වැදගත් පැවැත්විය යුතුයි. නමුත් මේ පනත ක්‍රියාත්මක කිරීම හෙට ඉඳන් හෝ ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් මේකෙන් දුක් විඳාය විදිහට, මේ අසාධාරණයට මුහුණ දීපු අපේක්ෂකයෝ විදිහට, අපට එවැනි ආකාරයෙන් අසාධාරණ විදිහට විවිධ ආකාරයෙන් මුදල් උපයලා මැතිවරණ සඳහා වියදම් කරන්න ශක්තියක් නැති අය විදිහට මං හිතන්නේ අපි වැනි 90%කට විතර ආසන්න ප්‍රමාණයක් මේ අද මේ ගේන මැතිවරණ ක්‍රමය මේ සංශෝධනයේ ඉතාමත් ඵලදායි දෙයක් විදිහටයි මා පෞද්ගලිකව දකින්නේ. ඉතින් මේ නිසා විශේෂයෙන්ම අද මේ මැතිවරණ නියාමනයේ ඒ කටයුත්ත විශේෂයෙන්ම කමිෂන් සභාවට අපි කලින් කතා කරපු අය සඳහන් කළේ මේක කොහොමද ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න. මේක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න ඉතාමත් අමාරු කාර්යභාරයක්. කමිෂන් සභාවට අවශ්‍ය ශක්තිය මානව සම්පත් නවීන තාක්ෂණය අනිවාර්යයෙන්ම ලබා දිය යුතුව තිබෙනවා. මේක තුළින් පමණක් නෙමෙයි විශේෂම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අද ආදායම් බදු ඒකරාශී කිරීම පිළිබඳව දැවැන්ත ප්‍රශ්න පසුගිය කාල සීමාව තුළදී කතා වුණා. එම නිසා සමස්තයක් විදිහට මේ රට ඩිජිටල් තාක්ෂණයට ගිහිල්ලා සමස්තමේ ක්‍රියාවලිය මං හිතන්නේ සිද්ධ වෙලා ඒ ආදායම් බදු වෙන දේවල් ඉතාමත් හොඳින් අය කර ගැනීමට මං හිතන්නේ අවශ්‍ය පසුබිම හැදුනොත් මැතිවරණ කමිෂන් සභාවටත් මේ කටයුතු කිරීම සඳහා මං හිතන්නේ පහසුවෙන්
අවසන් කරන්න ගරු මාතෘකම
සඳහන් කරමින් අද මේ පනත සඳහා අවශ්‍ය සම්පූර්ණ සහයෝගයේ ලායකත්වය අපි ලබා දීමට කටයුතු කරනවා කියන එක සඳහන් කරමින් මා නිහඬ වෙනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු නාලක ගොඩහේවා මන්ත්‍රීතුමා ඔබට විනාඩි 8ක කාලයක් තියෙනවා.
ගරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමිනි, අද අපිට කතා කරන්න වෙලා තියෙන පනත සංකල්පමීය වශයෙන් නම් අපි කිසි කෙනෙක් විරුද්ධ වෙන දෙයක් නෙවෙයි. මොකද මේ මැතිවරණවලදී විශාල ධන බලයක් තිබෙන අය ඒ ධනෙ විශාල වශයෙන් පාවිච්චි කරලා මේ මැතිවරණවලට කරන බලපෑම මෑත කාලේ දේශපාලනට ආපු කෙනෙක් වශයෙන් මම හොඳට දැකලා තියෙනවා. ධනෙ තිබෙනවා නම් සල්ලි විසි කරන්න පුළුවන් නම් මේ අහිංසක මිනිස්සු විශේෂයෙන්ම ආර්ථික ප්‍රශ්නවලට මැදිවිලා ඉන්න මිනිස්සු ඡන්දය සඳහා පොළඹවා ගන්නට පුළුවන් බව අපි අත්දැකීමෙන් දන්නවා. ඒ වගේම විවිධ ප්‍රචාරණ කටයුතු සඳහා මුදල් වියදම් කිරීමේ ශක්තිය තියෙන වාසිය අපි දන්නවා. ඉතින් එවැනි තත්ත්වයක් යටතේ සාමාන්‍ය සාධාරණ විදියට ඕන කෙනෙකුට මැතිවරණයකට තරඟ කරන්න පුළුවන් විදියට මේ වියදම් සීමා කරන එකේ කිසිම වරදක් අපි දකින්නේ නැහැ. නමුත් අද මේ පනතේ තිබෙන යම් යම් අඩුපාඩු උදේ කතා කරපු අපේ ගරු මන්ත්‍රීතුමාලා විශේෂම නීති පිළිබඳ විද්වත්තු පැහැදිලි කරලා දුන්නා. කිසිම පනතක් 100%ක් සාර්ථකත් නැහැ කියලා අපි දන්නවා. ඉතින් මේකේ අඩුපාඩු තිබුණත් අපිට මේකට විරුද්ධ වෙන්න බැරි ප්‍රශ්නයක් තිබෙනවා. නමුත් අපිට විශාල ගැටලුවක් තිබෙනවා මේ පනත මේ වෙලාවේ එන්නේ ඇත්තටම මේ සාධනීය අපේක්ෂාවක් ඇතුවද කියලා. මම විශ්වාස කරනවා මූලාසනාරුවේ මන්ත්‍රීතුමියනි මේ පිටිපස්සේ වෙන දෙයක් තිබෙනවා. මොකද මෑත කාලේ මේ පනත විතරක් නෙවෙයි වෙනත් පනතවලුත් ඉස්සරහට ගේන්න ආණ්ඩු උත්සාහ කරා. අපි දැක්ක පහුගිය දිනවල මේ දොළවත්ත මන්ත්‍රීතුමා ගෙනලා තිබුණ මේ තරුණ ප්‍රතිශතය වැඩි කරන්න හදලා තිබිච්ච පනතක් හදිසියෙ ගෙනල්ලා පහුවදා විවාදයට ගන්නට උත්සාහයක් දරුවා. ඒ වෙලාවේ අපි මේකට දැඩි ලෙස විරුද්ධ වුණා. දෛනික කරගන්නට බැරි වුණා. දැන් මේ පනත අපේ විජේදාස රාජපක්ෂ මැතිතුමා කන්සල්ටේටිව් කමිටි එකේදී එකඟ වෙලා තියෙදි මේක කල් දාන්නට ජනාධිපතිතුමා මැදිහත් වෙලා විශාල බලපෑමක් කරලා මේක හදිසියෙ ගෙනල්ලා තියෙන්නේ ඇයි? මේකද එතුමාට තියෙන විශාලතම ප්‍රශ්නේ මේ වෙලාවේ. මේ රටේ විශාල ආර්ථික අර්බුදයක් ඇති වෙලා ප්‍රශ්න ගොඩ ගැහිලා රට ගිනි අරගෙන ඉද්දී මං හිතන්නේ එතුමා මේ තරම් සංවේදී කියලා මේ රටේ තියෙන මේ දේශපාලන ප්‍රශ්නයක් ගැන මේ පණතක් ගැන. එතුමාගේ හැසිරීම දිහා බැලුවාම ඉතිහාසයේ පුරාම එතුමාට තිබෙන්නේ ඡන්ද කල් දැමීමේ අයුතු ලෙස ඡන්දකල් දැමීමේ ඉතිහාසය. එතුමා කැබිනට් අපතිවරයෙක් වශයෙන් 1982 අර කලගෙඩි ලාම්පු සෙල්ලම කරන වෙලාවේ හිටපු කෙනෙක්නේ. එතුමාගේ මාමා ඒ ඡන්ද මංකොල්ලේ කරපු වෙලෙත් එතුමා කැබිනට් ඇමති. ඊට පස්සේ ඉතිහාසය පුරාම ඡන්ද පෙරදිලා ප්‍රජාතන්ත්‍රවාදය ගැන කොච්චර කතා කරත් ඡන්දවලට බොහොම බය පුද්ගලයෙක් තමයි අපේ ජනාධිපතිතුමා. දැන් මේ 2017 තව එක හොඳ උදාහරණයක් අපිට මතකයි. පළාත් සභා පනත අපි කල් දාපු විදිය 2017 කොහොමද ඒකේ වෙලාවේ කරේ අපිට මතකයි. මෙතුමාම අගමැති වෙලා හිටියේ, අපේ වර්තමාන අධිකරණ ඇමතිතුමාම ඒ වෙලාවේ අධිකරණ ඇමතිතුමා වෙලා හිටියේ. පළාත් සභා තුනක් විසුරුව හැරපු වෙලාවේ ඒක කල් දමා ගැනීම සඳහා කොහෙදෝ තිබිච්ච පනතක් ගෙනල්ලා කාන්තා නියෝජන වැඩි කිරීම සඳහා තිබිච්ච පිටු දෙකක පනතක් ගෙනල්ලා කිසි කෙනෙකු විරුද්ධ නැති පනතක් සම්මත කරගත්ත පළවෙනි වර කියේ විදි. ඊළඟට මොකද කරේ? සංශෝධන අවස්ථාවේදී ඒකට ගෙනව පිටු 25ක් ගෙනල්ලා වගන්ති ගණනාවක් ගෙනල්ලා ඒක සම්පූර්ණයෙන්ම අවුල් කළ දැම්මා. අදත් පළාත් සභා මැතිවරණ නැහැ. ඒ වගේ වංචනික විදියට තමයි මැතිවරණ කල් දාගත්තේ. දැන් මේ අවස්ථාවේ බලන්න මේ මැතිවරණය මේ ජනතාවට නීත්‍යානුකූලව එන්න ඕනේ මැතිවරණ මේ මැතිවරණය කාලීක්මල තියෙන මේ ප්‍රාදේශ සභාවල නගර සභාවල ඉතින් මේ මැතිවරණේ තියා නොතියා ඉන්න මොන තරම් උත්සාහය දරනවද? ඇයි මේ තරම් උත්සාහය දරන්නේ? දැන් බලන්න කීයක් දේවල් කරාද කියලා මේ මේ ආණ්ඩු පක්ෂයේ ඕනේ ඇමති කෙනෙක් මන්ත්‍රී කෙනෙක් කතා කරනවා මේ මැතිවරණේ තියන්න බෑ රට කඩා වැටෙනවා මිනිසුන්ව කන්න දෙන්න විදියක් නැහැ විශාල ආර්ථික ප්‍රශ්නයක් කියලා. ඊළඟ එකින් එක විවිධ උගුල් ලටවඩ මේක කල් දා ගන්න පණක් ගේන්න උත්සාහ කරනවා. දැන් ඊයේ පෙරේද අපි දැක්කා එක ලේකම්වරයෙක් රාජ්‍ය පරිපාලන ලේකම්වරයා අරිනවා ලියුමක් කැබිනට් නියෝගයක් කියලා ඇප තැම්පත් කිරීම වළක්වන්නට. ඊට පස්සේ ඒක වැරදි නිසා ඒක අකුලා ගන්නවා. අද ජීඑල්පී සවත්තු බග්ගුව එතුමාට හිටන්තර හිර යන්න වෙනවා මේ වැරදි නිසා. එතුමා නෙවෙයි නම් අර ජනාධිපති මේ කැබිනට් මණ්ඩලයේ ලේකම්තුමාට හිර යන්න වෙනවා. ඔබතුමාලත් මේ ඉන්න නිලධාරි දන්න මේක හරි අපරාධයන්නේ. මේ නිලධාරින්ද කරන්නේ මොකද්ද? මේ කැත විදියට නිර්ලජ්ජිත විදියට වංචනික විදියට මේ මැතිවරණේ කල් දා ගන්න දරන උත්සාහයක්. දැන් මෙතුමාලා නිතරම කියන දෙයක් තමයි මේ අදත් මං අහගෙන හිටිය එලියට් කියන මේ මැතිවරණේ පවත්වන්නට සල්ලි නැහැ කියලා. මේ මැතිවරණ යන වියදම කීයද මුලාසුනාරුණ මන්ත්‍රීතුමනි? මේ මැතිවරණ පවත්වන යන වියදම රුපියල් බිලියන 10යි. රුපියල් බිලියන 10ක් කියන්නේ කුමක්ද? බිලියන කියලා කිව්වම මහ විශාල ගණක් තමයි. නෝ රටේ මේ රජයේ වියදම කොච්චරද? මේ වසරේ රාජ්‍ය වියදම ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 5819යි. ඒ කියන්නේ මේ මැතිවරණ සඳහා වෙන් කරලා තියෙන මුදල 100.17යි. තර් මේ 100.17 වියදම් කරාමද මේ රටේ ආර්ථිකය හදා වැටෙන්නේ? කාවද මේ රවට්ටන්නේ? අහිංසක මිනිසුන්ව රවට්ටන්න එපා මේ විදිහට. අහිංසක මිනිසුන්ට බොරු කියන්න එපා මේ විදිහට. ලැජ්ජාවත් තියනනම් මේ ආණ්ඩු පක්ෂයේ කිසිම මන්ත්‍රීවරයෙකුට ඇමතිවරයෙකුට කියන්න බෑ මේ බිලියන 7 නිසා තමයි රට දුවා ගන්න බැරි කියලා. එහෙමනම් මේ රාජ්‍ය ඇමතිවරු ඉන්න පෞගිලපත් කර 40ක් විතර කිසිම වගකීමක් නැතුව අමාත්‍යාංශයක් නැතුව ලේකම්වරයෙක් නැතුව ඉන්න අය අස්වැන්න කියන්න. ඒක නම් ප්‍රශ්නේ. මේ විදිහට වියදම් කරන්න බැරි නම් ඇයි මේ නාස්තිය කරන්නේ? ඒ වගේ නාස්තිය කර කර ඒ වගේ බොරු කර කර මොකද්ද මේ කරන්නේ? මේ අවුරුද්දේ රාජ්‍ය විහිඳ වැඩි කරගෙන තියෙන මුලාසුනා මන්ත්‍රීතුමනි බිලියන 600
විනාඩි දෙකයි
බිලියන 600කින් වැඩි කරගෙන තිබෙනවා. මේ තරම් ප්‍රශ්නයක් තිබෙද්දි මේ රටේ රාජ්‍ය විහිඳ වැඩි කරගෙන තියෙන බිලියන 600කින් රාජ්‍ය විහිඳම වැඩි කරගෙන දැන් මේ බිලියන 10ක් ගැන කතා කරනවා. මොකද්ද මේ බිලියන 10 බෑ කරලා කරන්නේ? මේ රටේ ප්‍රජාතන්ත්‍රවාද ක්‍රියාත්මක කිරීමයි මේ කරන්නේ. මේ සාමාන්‍ය ජනතාවට රජය ගැන මතයක් ප්‍රකාශ කරන්න තියෙන එකම අවස්ථාව ඡන්දය. වෙන මොකක්ද තියෙන අවස්ථාව? මෙයාලා කියන ජනතාව අරහිතයි, ජනතාවට ඡන්ද වැඩක් නැහැ, ජනතාව අරග කියනවා මේක කියනවා කියලා ජනතාවට ඒක ඇවිල්ලා කියන්න අවස්ථාවක් නැහැ. ජනතාවට ආණ්ඩුව ගැන හිතන දේ කියන දේ එකම අවස්ථාව මුලාසුනාරුවෝ මන්ත්‍රීතුමනි ඡන්දය ප්‍රකාශ කිරීම. අද මේ රටේ තියෙන විකෘති ආණ්ඩුවක් අද රටේ මේ රටේ ඉන්නේ ජනතාව පත් කරගත්ත ජනාධිපතිවරයෙක් නෙමෙයි, ජනතාව ප්‍රතික්ෂේප කරපු ජනාධිපතිවරයෙක්. ජනාධිපතිවරයනේ පදුගානේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන්වත් තමුන්ගේ ආසනය අප නැතුව පැරදිච්ච කෙනෙක් අද ජනාධිපති කරගෙන තියෙනවා මේ කට්ටිය. මේ ආණ්ඩු පක්ෂයේ ඉන්න මමත් ඉතින් ආණ්ඩු පක්ෂයේ අපි ස්වාධීන වෙලා එළියට එන්න කලින් අපි මේ ජනාධිපතිවරයා විරුද්ධව කතා කරපු අය. එතුමා විපක්ෂයේ ඉඳලා එතුමා තමයි අපි අපේ ප්‍රධානතම දේශපාලන සතුරා විදිහට සැලකුවේ. එතුමාව ජනාධිපති කරගෙන අද එතුමා ව්‍යවස්ථා දායකට හැමදේටම ඇඟිලි ගහන මොකද්ද මේ නාඩගම? මේ නාඩගම ජනතාව ප්‍රතික්ෂේප කරනවා. මම කියන දේ අහන්න විශ්වාස කරන්න අවශ්‍ය නැහැ, ඔබතුමාලා කියන දේ විශ්වාස කරන්න අවශ්‍ය නැහැ. ජනතාවට අවස්ථාව දෙන්න කියන්න. ජනතාවට ඒ අවස්ථාව දෙන්න පුළුවන් හරිම ක්‍රමෙ තමයි මැතිවරණයක් දෙන එක. මේ පළාත් පාලන මැතිවරණේ මූලාසුනාරුවෝ මන්ත්‍රීතුමනි ජනමත විචාරණයක්. මේ විකෘති ආණ්ඩුවට, මේ බොරුකාර ආණ්ඩුවට, ජනමතයක් නැති ආණ්ඩුවට ජනමතයක් නැහැ කියලා ඔප්පු කරන මැතිවරණේ තමයි මේ පළාත් පාලන මැතිවරණේ. ඒකට ඉඩ දෙන්න, ඒක වළක්වන්න දෙන්න එපා මේ විදියට. ඕ බොරු කරලා මැතිවරණේ පල් කල් දාපු කිසිම රජයක් පැවතිලා නැහැ. තමුන්නාසර ආණ්ඩු පක්ෂයේ ඉන්න මේ කතාව අහගෙන තමුන්නාසරගේ හෘද සාක්ෂි දන්නවා. තමුන්නාසර උතර ඉන්න ආසාවෙන් නෙවෙයි, තමුන්නාසර උතර ඉන්නේ වෙන වෙන හේතු නිසා. තමුන්නාසරගේ හෘද සාක්ෂි දන්නවා ජනතාවට අවශ්‍යයි මේ වෙලාවේ මේ ආණ්ඩුව ගැන ඒගොල්ලෝ හිතන දේ කියන්න. ඒකට කරුණා කියලා අවස්ථාව දෙන්න. හැබැයි ඒක නොකරොත් මේ බොරු කරලා මේ පණක් පාවිච්චි
කරලා
අවසන් කරන මන්ත්‍රී මේ පණක් පාවිච්චි කරලා අර උදේ වරුවේ අපේ හැම දෙනාම පැහැදිලි කරා වගේ වංචනික විදියට මේ පළාත් පාලන මැතිවරණේ කල් දැම්මොත් මේ රටේ ජනතාව මීට වඩා ප්‍රබල විදියට 2022 නැගිටට ප්‍රබල විදියට මේ ආණ්ඩුවට විරුද්ධව නැගිටින එක වළක්වන්න බැහැ කියන එකත් ඒ පිටිපස්සේ අපි සියලු දෙනාම හිත ගන්නවා කියන එකත් මතක් කරමින් මම කතා අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු අමාත්‍ය ජානක වක්කුමර මහත්මයා ඔබට විනාඩි 11ක කාලයක් තියෙනවා.
මුලසුනේ ගරු සභාපතිතුමනි මැතිවරණ වියදම් නියාමන කිරීමේ පනත අපේ අධිකරණ ඇමතිතුමා ගෙනාවේ. මේ පනත ගේන්න මූලිකත්වයේ අරගෙන කටයුතු කරේ මේ රටේ මැතිවරණ කොමිෂන් සභාව. මේක හොඳයි කියපු එකක් ස්වේච්ඡා සංවිධාන හොඳයි කිව්වා. එවගේම දේශපාලන පක්ෂ හොඳයි කිව්වා. මේ ඔක්කොම කියපු දෙයක් තමයි මේ ගේන්නේ. මේ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත යටතේ මෙරටේ ජනාධිපති මැතිවරණයක් තිබ්බත් ජනාධිපති අපේක්ෂකයාටත් මේක වළංගු වෙනවා. අපි පාර්ලිමේන්තුවේ සියලු දෙනාටම වළංගු වෙනවා. පළස් සභාව තිබ්බොත් ඒකට වළංගු වෙනවා, ප්‍රාදේශ සභාව තිබ්බොත් ඒකට වළංගු වෙනවා. එතකොට මෙරටේ අපි හැම වෙලේම කතා කරනවා දුප්පත් අයට ඡන්දය ජයග්‍රහණය කළා එන්න විදියක් නැහැ කියලා. ඒකට හේතුව කියන්නේ සල්ලි නැතිකම කියලා. ඒ සල්ලි නැති කෙනෙකුටත් එන්න පුළුවන් පනතක් තමයි මේක. එතකොට හැමෝටම අපි පාර්ලිමේන්තු මැතිවරණය මෙච්චරයි කිව්වොත් ඊට වඩා වැඩියෙන් වියදම් කරන්න බෑ. මේක කියනවා ඊට වඩා වැඩියෙන් වියදම් කරොත් දඬුවම් ලබන්න පුළුවන් ඒකෙන්. ඊගවට තමන් මැතිවරණ ඉවර වුණාට පස්සේ දින 21ක් ඇතුළත තමන් වියදම් කරපු ප්‍රමාණය ඒ බලධාරීන්ට කියන්න ඕනේ. ඒක නිසා දැන් අපි දකිනවා පාර්ලිමේන්තු මැතිවරණයක් ආවහම ටීවී එකේ ඇඩ් එකක් අනිත් එක්කෙනෙකුට දාන්න බෑ, ඒක පුරවගෙන ඉන්නවා. පත්තරේ මුල් පිටුව ඒ ඔක්කොම ටික සල්ලි තියෙන කට්ටිය අරන් තියෙනවා. ඒකට මෙයාට සල්ලි හම්බෙන්නේ කොහෙද? දැන් මේ පනතේ හැටියට අපි කියනවා අපිට යාළුවෙ සල්ලි දුන්නා කියලා. කවුද යාළුවා? ඒ යාළුවා ඒ සල්ලි දුන්නේ එයා බදු ගෙවපු සල්ලි වලින්ද? ඒකට බදු ගෙව්වේ නැත්තම් වෙන එක්කෙනෙකුට ඒ සල්ලි අරගන්න පුළුවන් කමක් නැහැ. එතකොට වෙන්නේ බදු ගෙවපු කෙනෙකුට තමයි ඒ සල්ලි දෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒක නිසා මේ වියදම් පාලනය කරන්න මේ පනත මේ රටේ අද දවසේ ගෙන හොඳම පනතක්. මේකේ යම් යම් අර්ථ නිරූපණය කරන්න පුළුවන් මේක අර ඡන්දෙටද මේ ඡන්දෙටද කියලා. උඩ 65,000ක් විතර අපේක්ෂක ඉදිරිපත් වෙන ඡන්දයක් මේ හැට අනිද්ද එන්නේ. ඒ වගේම කොයි ඡන්දයකට ඉදිරිපත් වුණත් හැම පුජ්‍යලියෙකුටම සල්ලි නැති එක්කෙනෙකුට පාර්ලිමේන්තුවෙ එන්න පුළුවන් කමක් තියෙනවා. දැන් මනාප ඡන්දයක් තිබුණොත් කෝටි ගාණක් වාහන දානවා. වාහන 10-15කින් ගිහිලා කට්ටිය බහිනවා. හැබැයි මේකේ හැටියට එයා වියදම් කරන සියල්ලම කියන්න ඕනේ. කොට යම් කිසි මං කියන්නේ 100%ක් මේකෙන් පාලනය කරගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි නීතියක් හැටියට ගත්ත නිසා යම් කිසි පාලනයක් කරගන්න පුළුවන් වෙයි. ඒ නිසා අපි මොනම හේතුවක් නිසාවත් මේ ඡන්දේ කල් දානවා කියන එක දැන් හැමෝම කියන කල් දානවාද කියලා. අපි කල් දාන්න උත්සාහයක් නැහැ. ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවට සම්පූර්ණ බලය දීලා තියෙනවා. මේක සම්මත කරාට පස්සේ මේ පනතේ බලය යන්නේ කාටද? අධිකරණ ඇමතිතුමාටවත් අපේ අමාත්‍යංශයටවත් නෙමෙයි. මේ ස්වාධීන මැතිවරණ කොමිෂන්වට තමයි මේක සම්පූර්ණ බලය යන්නේ මේ කටයුත්ත කරන්න. ඉතින් කොහෙද අපි බලපෑමක් කරනවා වෙන්නේ? අපි බලපෑමක් කරනවා නම් මේක අධිකරණ ඇමතිතුමා මේකේ එතුමා යටතේ තියෙන්න ඕනේ. ඒ අමාත්‍යංශය යටතේ. ඒ නැත්නම් පළාත් සභාව අපේ අමාත්‍යංශයේ තියෙන්න ඕනේ. නෑ මේක ඒ කොමිෂන් සභාව යටතේ තියෙන්නේ. ඒ නිසා එහෙම බලපෑමක් කරන්න අපි බලාපොරොත්තු වුත් ඇත්තනේ අපි එහෙම කළත් නෑ. ඒසහා යම් යම් අය යම් යම් විදියට ඒව මේව කියනවා ඡන්දේ කල් දානවාද කියලා. හැබැයි අපි උත්සාහයක් ගත්තා, මම පෞද්ගලිකව උත්සාහයක් ගත්තා මේ තියෙන මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න. මම මේක කියන්නේ අදටක් කියන මේක රටට ගැළපෙන්නේ නැති මැතිවරණ ක්‍රමයක් මේ පළාත් පාලන ඡන්ද ක්‍රමේ. දිනපු ඒගොල්ලෝ ගෙදර යවන්න පුළුවන්, පරිදිච්ච ඒගොල්ලන්ට සභාව ගන්න පුළුවන්. ඒක තමයි මේ පනතේ තියෙන වෙනස. කඩිමුඩුවේ පනතක් ගහලා කඩිමුඩුවේ පාර්ලිමේන්තුවේ සම්මත කරගත්ත පනත තමයි අපි අදත් මේ ඡන්දේ තියන්නේ. ඒක නිසා මේ පනත වෙනස් කරන්න මම මට කරන්න පුළුවන් උත්සාහයක් ගත්තා. මම කිව්වා මේක පුළුවන් නම් පරණපතනෙන් ගේමු. 4400ට අඩු කරන්න පුළුවන් 8715ක් ඇච්චි මේ මන්ත්‍රවරු වැඩි කියන එක. හැබැයි කිසි කෙනෙක් ඒකට අහුම්කන් දුන්නේ නැහැ. අපි ඒක කරා නම් අඩුම ගානේ 150,000ක් මේ රටට ඉතුරු කරලා දෙන්න පුළුවන් ඉදිරි අවුරුදු 4දී. කොයි ආණ්ඩුව ආවත් ඒ ඇමතිවරයා තව අවුරුද්දක් දීර්ඝ කරනවා. ඒක අවුරුදු 5ක් පළාත් පාලන ආයතනයයි. මේ අද කෑ ගහන ගොඩක් අය හිතනවා අපිට මේකේ බලයක් පිටවන්න පුළුවන් කියලා. මම අද දවසේ කියනවා මේ ඡන්දේ අවසන් වුණාම බලන්න පුළුවන් ආයතන 340න් පුළුවන් නම් 170කට වඩා කාර්වර 150ක් අරන් පෙන්නන්න කියලා. ඒකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ ක්‍රමවේදය තුළ. මේ ක්‍රමවේදය තුළ ප්‍රශ්නයක් තියෙන්නේ මේක ආසන ගාන කොට්ටාස ගාන දින්නත් සභිකෝ වැඩියෙන් ගන්න අමාරු ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා මේ පළාත්පාලන මැතිවරණේ දැන් ගොඩක් අය කියනවා ඊගාව ඡන්දේ එහෙම නැත්නම් ඊගාව ජනාධිපති අපේක්ෂක ඊගාව පාර්ලිමේන්තුව තෝරගන්න පුළුවන් කියලා. මං හිතන්නේ එහෙම කිසි කෙනෙකුට එහෙම බලයක් පෙන්වන්න ඔය ජනාධිපතිවරේ බලයට පත් කරන්න නම් 50.1% හරි ගන්න ඕනේ. අපි බලමුකෝ මේ මැතිවරණයෙන් පස්සේ කොයි පක්ෂද 50.1% කරන් පෙන්වන්නේ කියලා. කාරු හරි ගයිද කියලා. එහෙම පෙන්වන්න කියලා. දැන් අපිට කියන්නේ අපිට බෑමයි කියලානේ. ඒක අපි පෙන්වන්න ඡන්දෙදි. හැබැයි අපි 48,00,000 අරගෙන අපි ප්‍රාදේශ සභා කොට්ටාස වලින් 2,300කට වැඩි ගාණක් අපි ජයග්‍රහණය කරා. අපි ඒ ජයග්‍රහණය කළා ආයතන 237ක් අපි ජයග්‍රහණය කළා තියෙනවා. ඒක නිසා අපි මේ ඔක්කොම කියන 69,00,000 ගැන 69,00,000 ගත්ත ජනාධිපති මැතිවරණේ ඒ කියන්නේ 2018 පළාත් පාලන මැතිවරණයට වඩා 20,00,000ක් අපි අරන් තියෙනවා. 20,00,000. ඒක නිසා මේ මැතිවරණේදී ඔය කාරු කොහොම කිව්වත් අපි ගිය පළාත් පාලන මැතිවරණයට වඩා අපි ඡන්ද අරන් අපි පෙන්නනවා. ඒක නිසා මුලසුනේ කරු සභාපතිතුමනි මේ පනත හොඳයි කියලා කියනවා. හැබැයි ගේන වෙලාව නරකයි කියනවා. ඉතින් ගේන වෙලාවද හොඳද නරකද කියලා හිතන් බලන්න මේ ගේන්න ඕනේ. මේක මෙතෙක්කල් මේ කියපු කිසි කෙනෙක් ගේන්න උත්සාහයක් ගත්තේ නැහැ. මේ කිසි කෙනෙක් මේකට කැමතිත් නැහැ. ඇහුවාම ගොඩක් අය මේකට විරුද්ධ. මොකද තමන්ට තමන්ගේ ඡන්දෙදි සල්ලි වියදම් කරන්නේ කොහොමද කියලා අහනවා. ඊගා පාර්ලිමේන්තු මැතිවරණයේදී තමන්ට සල්ලි වියදම් කරගන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. ගොඩක් අය බලන්නේ තමන් නැවත වර පාර්ලිමේන්තු වෙනකොට තමන් කොහොමද මේකට එන්නේ කියලා. හැබැයි රට ගැන හිතනවා නම් මේ පනත හොඳ දෙයක්. ඒක නිසා විජේදාස ඇමතුමා මේ ගෙනාවු පනත මේ රටේ ජනතාවට හොඳයි. එදා අරගලය කරපු තරුණයෙක් කිව්වේ මන්ත්‍රීවරු අඩු කරන්න කියලා. එහෙම නැත්නම් මේ වියදම අඩු කරන්න. එදා ගමේ ප්‍රාදේශ පළාත් පාලන ඡන්ද තියෙනකොට ගම් සභාවේ මේ වගේ ලක්ෂ ගාණක් වියදම් කරන්නේ නැහැ. වාහන දාස් ගාණක් දාන්නේ නැහැ. ගෙයින් ගෙට ගිහිල්ලා පයින් ගිහිල්ලා මම ඡන්ද ඉල්ලනවා කියලා හිටන් කියනවා. අද මේ හිටායිද බලන්න පුළුවන් 21 වෙනිදාන් පස්සේ කොහොමද කියලා. ග්‍රාම සේවවසන් 2යි නැත්නම් 3යි. ඒකට කොච්චර මුදලක් වියදම් කරනවද කියලා. අපි කියනවා මැතිවරණ කොමිසම ඉල්ලන්නේ බිලියන 10යි කියලා. හැබැයි 65,000ක් අපේක්ෂකයෝ මේ හැම ගෙදරකටම මොකක් හරි කාඩ් එකක් හරි දෙන්න ඕනේ. මේ 65,000ම මේ රටේ හැම ගෙදරකටම එක කොළ කෑල්ලක් හරි දෙන්න ඕනේ. ඒ කොළ කෑල්ලට හරි කොච්චර මුදලක් යනවද? මැතිවරණ කොමිසම බැලට් පේපර් එක ගැහුවට මේ හැම අපේක්ෂකෙම ලොකු වේදමක් දරන්න ඕනේ. හැම පක්ෂයක්ම ලොකු වේදමක් දරන්න ඕනේ. ඇයි තමන්ගේ පක්ෂයේ අපේක්ෂකයා දිනා ගන්න? ඒක වියදමක් නෙමෙයිද? ඒක වියදමක් තමයි. ඒ නිසා අපි කියනවා මේ
මුදල තව විනාඩි 2යි.
මේ පනතත් එක්ක අපිට පුළුවන් නම් මේ පනත ක්‍රියාත්මක කරන්න. එතකොට ওই වියදම අපේක්ෂකයා වියදම කරන වියදම අඩු කරන්න පුළුවන්. ඒක නිසා මම හිතනවා කාලෝචිත යෝජනාවක් මේ එතුමා ගෙනල්ලා තියෙන්නේ. ඒකට මම හිතනවා අපේ විපක්ෂේ කාරුවත් විරුද්ධ වෙන එකක් නැහැ. මොකද ඒ අය බලන්න වෙන කෝණකින් මේක දිහා මම මැතිවරණ කොමිසමත් එක්ක මේක ඉස්සර කතා කරනකොට එයත් මේකට කැමති. ඇයි? ඒක හොඳ එකක් කියලා. ඒකට අපේ තරුණ නියෝජනය මම පාර්ලිමේන්තු ආවේ එදා ප්‍රාදේශ සභාව තරං කරේ 35ට අඩු අපේක්ෂකයෙක් ඇඩියට. ඒ තරුණ නියෝජනේ කොහද මේ පනතේ? මේ දැන් තියෙන පළාත් පාලන පනතේ නෑ. අපි කිව්වා ඒකත් අපි ගේමු. මේ රටේ තරුණයන් වෙනුවෙන් කතා කරන්න ඉන්න ඕන තරම්. හැබැයි තරුණයාට පනතෙන් ඉඩක් දෙන්න යනකොට ඒක ඉඩ කපලා දාලා තියෙනවා. පහුගිය පනතෙන්. එතකොට ඒක ආපහු අපි ගේන්න හදනවා. ඒ ගේන්න එකත් මේ ඡන්ද නිසා බැරි වෙනවා. ඉතින් පනත් කීපයක් තිබුණා. ඒ ඔක්කොම අපිට මේ මැතිවරණ නිසා ගේන්න බැරි වෙලා තියෙනවා. අද මේ ලයිස්තු ටික ඔක්කොම බැලුවොත් ස්වාධීන කණ්ඩායමක් කාරු හරි ගිහිල්ලා බලන්න මේ හැමෝගෙම ලයිස්තු වල 35ට අඩු කී දෙනෙක් ඉන්නවද කියලා. මේ තරුණයන් ගැන කතා කරන අය 35ට අඩු කී දෙනෙක් ඉන්නවද බලන්න. පෙලක් ලයිස්තු වල ඇත්තෙම නැහැ. ඇයි? ඒ අය දාන්නෙත් නැහැ. ඒක නිසා අපි කියනවා ඒ තරුණ නියෝජනයේ තිබිච්ච හින්දා මේ පාර්ලිමේන්තුවේ අද ඉන්න ප්‍රාදේශ සභාවෙන් ඇහිලා පළාත් සභාවට ගිහිල්ලා විශාල පිරිසක් ඒ නිසා ඒක එන්න පුළුවන් වුණේ එදා ඒ තරුණ නියෝජනයේ තිබිච්ච හින්දා. ඒ නිසා අපි ඒ තරුණ නියෝජනයේ තියෙන එක අපි ගේන්න ඕනේ. ඒක මෙහෙට පස්සේ හරි ඊගාව ඡන්දෙට හරි ඒක ගේන්න ඕනේ. ඒක මම කියන්නේ පළාත් පාලන විතරක් නෙමෙයි පළාත් සභා පාර්ලිමේන්තුව රජ ගේන්න ඕනේ. තරුණයන්ට ඉඩක් දෙන්න.
අවසන් කරන්න ගරු එම්තුමා.
හරි මුළුසුනේ ගරු සභාපතිතුමියනි, ඒ නිසා මම සියලු දෙනාගේ මිල්ලනවා අපේ විජේදාස රාජපක්ෂ මැතිතුමා ගෙනාපු මේ පනත සම්මත කළා. මේ රටේ හැමෝටම සල්ලි නැති වුණත් ඡන්දයක් ඉල්ලන්න පුළුවන් අවස්ථාව උදා ගන්න සහයෝගය දෙන්න කියලා.
ඔව් මි ස්තුති ගරු වීරසුමන වීරසිංහ මන්ත්‍රීතුමා, ඔබට විනාඩි 13ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි ගරු මුලාසනාරුවඩ ගරු මන්ත්‍රීතුමියනේ. මැතිවරණ වියදම් නියාමනය කිරීම සඳහා වන පනත් කෙටුම් පද අද ඉතාමත් කඩිමුඩියේ හදිස්සියේ ආණ්ඩුවේ ඕනකම මත අද මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා තියෙනවා. මේ පනත ගැන කතා කරනකොට මේ පාර්ලිමේන්තුවේ 225ක් මන්ත්‍රීවරුන් අතරේ 196 දෙනෙක් ඡන්දයෙන් පත් වෙලා ඉන්නවා. ඒ ඡන්දයෙන් පත් වෙච්ච 196 දෙනා අතර අඩුවෙන්ම පහුගිය මැතිවරණයේදී වියදම් කරලා පත් වෙච්ච මන්ත්‍රීවරයා කවුද කියලා හෙව්වත් මම හිතන්නේ මම විය හැකියි ඒ මැතිවරණයේදී. ඒක තමත් අමාරු සංකීර්ණ තමත් වැඩිම මුදල් වියදම් කරපු දිස්ත්‍රික්කයක තරම් කරලා තමයි ආවේ. ඒක නිසා මේ පනතට කැමැත්ත කොහොමද කියලා ඇහුවතින් අතක් නෙමෙයි අත් දෙකම උස්සන මන්ත්‍රීවරයෙක් විදියට මට ඒ පනතත් එක්ක හිට ගන්න පුළුවන්. අනිත් පැයෙන් බැලුවම මානියෝජන ගැන පක්ෂය ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය මේ පනත සම්බන්ධව දරන ස්ථාවරය ඉතාමත් සාධනීය පනතක් කියන කාරණාව. මොකද මේ පැතිවරණ ඉතිහාසයේ මේ වගේ සාධනීය පනත් කිහිපයක් තමයි දකින්න ලැබුණේ. මේ සමානුපාතික ක්‍රමය තුළ මේ වගේ පනතක අවශ්‍යතාවය අපි දීර්ඝ කාලයක් සඳහන් කරා. නමුත් අවාසනාවකට දවසෙන් දවස කුමන හෝ හේතුවක් මත මේ වගේ පනතක් ගෙනල්ලා මේ මැතිවරණ වියදම් සීමා කිරීම සම්බන්ධව ක්‍රමයක් ක්‍රියාත්මකුනේ නැහැ. පහුගිය ඉතිහාසයේ පුරාවටම මැතිවරණ සම්බන්ධ ක්‍රියාත්මක වැදගත්ම පනතක් තමයි මැතිවරණයට හැඳුනුම්පත් අනිවාර්ය කිරීමේ පනත. ගරු මෝලාසනාඩු ගරු මන්ත්‍රීමනි, 1956 බණ්ඩාරනායක රජය යටතේ තමයි මේ පනත ගෙනාවේ. නමුත් 2010 වෙනකම් මේ පනත සම්පත කරගන්න පුළුවන්කම ලැබුණේ නැහැ. කිසිම පක්ෂයකට පක්ෂ නායකට ඕනකම තිබුණේ නැහැ. මොකද එදා හැඳුනුම්පත අනිවාර්ය නොකිරීම තුළ එක පුද්ගලයා ඡන්ද 10 15 දාන්න, ඡන්ද 3 4 දාන්න, 3 4 පළක 10 15 පළක ලියාපදිංචි වෙන ක්‍රමයක් නිර්මාණය වුණා. මැතිවරණ සඳහා හැඳුනුම්පත අනිවාර්ය කිරීම තුළ ඒක සම්පූර්ණයෙන් වෙනස් වුණා. අයහා සමාන සාධනීය පනතක්. ඒ නිසා මේ පනතට පක්ෂද නැද්ද කියන කාරණාව ඇහුවතින් මාගේ හිතවත් ජනක වක්කුමර මැතිතුමා සඳහන් කරපු ආකාරයට මේකට විරුද්ධ වෙන කාටවත් බෑ කියලා අපට කිසි ලෙසක මේ පනතට විරුද්ධ වෙන්න බෑ. මේ පනත තුළ යම් යම් කාරණා කීපයක් සංශෝධන කීපයක් ඇතුළත් වෙනවා නම් මේ පනතට විරුද්ධ වෙන්න පුළුවන් කමක් නැහැ. නම් මුලාසනාරුවට මන්ත්‍රී දෙබෙන් ඔබ මේ හොඳටම දන්නවා මේ පනත ආපු ගමන් මග මොකද්ද? රෝඩ් මැප් එක. මේ පනත පාර්ලිමේන්තුවේ හදිස්සිය ගෙනාවා. මේ පිළිබඳව කලින් තිබිච්ච පාර්ලිමේන්තු කටයුතු කාල සභාවේදී තීන්දුවක් ගත්තා. 19 වෙනිදා මේ පනත ගේනෝ නම් 18 වෙනිදා ඔබ මේ බිස්නස් කමිටියේ තීන්දුවක් ගන්න කියලා. ඒ බිස්නස් කමිටියට කලින් දවසේ අමාත්‍යාංශ උපදේශක කාර්ය සභාවක් තිබුණා. විජේදාස රාජපක්ෂ ඇමැත්තුමා අධිකරණ ඇමැත්තුමා විදියට මේක සාධනීය කාරණා ඉදිරිපත් කර මැතිවරණ කොමිසමේ සභාපතිතුමා කොමිසමේ සාමාජිකයන් ආවා, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ආවා, පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ගණනාවක් ආවා. කවුරුවත් අනුමත කරේ නැ මේ පනත කඩිනමුඩියේ ගේන්න ඕන කියලා. ඇමැත්තුමා පිළිගත්ත මේ පනත කඩිනමුඩියේ ගෙනාවම තාක්ෂණික කාරණා ගණනාවක් පටලැවෙනවා. මේ පනතේ සාධනීය යෝජනාට ක්‍රියාත්මක කරන්න හම්බෙන්නේ නැහැ කියලා මැතිවරණ කොමිසමේ සභාපතිතුමා පිළිගත්තා. මේ පනත ගෙනාවතින් මේ කඩිමුඩිය තුළ මේ පනත තුළ සාධනීය කාරණා ගේන්න හම්බෙන්නේ නැහැ කියලා. මම මේ තාක්ෂණික කාරණා එකින් එක පැහැදිලි කරන්න යන්නේ නැහැ. එක් තාක්ෂණික කාරණාවක් කියන්නම්. දවස් 21ක් තුළ මේ අපේක්ෂකයන් තමන්ගේ වියදම් ඉදිරිපත් කළ යුතුයි මැතිවරණ කොමිසමට. මේ යෝජිත බලවත් පාලන මැතිවරණ විතරක් අපේක්ෂකයන් 68000ක් ඉන්නවා. ඒ 68000 ෆයිල් 68000ක් මැතිවරණ කොමිසමට ආවට පස්සේ දවස් 3ක් 4ක් ඇතුළත මේවා බලන්න ඕන මැතිවරණ කොමිසම කොමසාරිස්තුමා කිව්වා බෑ කියලා. ඒක තාක්ෂණය කරන්න බෑ කියලා. ඊළඟ මැතිවරණ පස්සේ ප්‍රජාතන්ත්‍රවාදී තුළ අයිතිවාසිකමක් තියෙන මැතිවරණ පෙත්සමක් ඉදිරිපත් කිරීමේ අයිතිය, ඒ පෙත්සම අයිතික ඉදිරිපත් කිරීමේ අයිතිය හදා දින තියෙන දින 31ක් තුළ විතරයි. ඒ නිසා ඒ කාලවකවානුව තුළ කිසි ලෙසක ඉඩකඩ ලැබෙන්නේ නැහැ මැතිවරණ පෙත්සමක් ඉදිරිපත් කරන්න. මම මේ කාරණාවක් විතරයි කියන්නේ. ඒක නිසා මේක වංගුවක් ගහලා ඉන්නේ. ඒක නිසා මේකට අවශ්‍ය මේ පනත අද පාර්ලිමේන්තුව ඔලුගිනි ගන්න තියෙන බව ඇත්ත. 113 වඩා ඡන්ද දේවි අද හවසේදී අත්අඩංගුවට ඡන්ද දුන්නා පස්සේ කතානායකතුමා අස්සම් කරાવી ඊට පස්සේ කාට හරි යන්න පුළුවන් අධිකරණයට මේ පනතට විරුද්ධව කාරණා කරනවක් ගේන්න හදන පළවෙනි දේ තමයි දැන් සූදානම් කරලා තියෙනවා. හන්සාත් ගත වෙන්න කියන්නේ මේ පනත අස්සම් කළ පළවෙනි පැයේදීම සූදානම් කරලා තියෙනවා. මේ මැතිවරණයට අදාළ වෙන ආකාරයට මේ පනත ක්‍රියාත්මක කරන්න කියලා ශ්‍රේෂ්ඨ අධිකරණ පෙස්සමක්. දැන් 21 වෙනි නාමජල බාර දීලා අවසන් වෙනවා. පළාත් බල නාතර 204 නාමජල කැඳවලා තියෙන්නේ. රජයේ නිලධාරීන් නිවාඩු අරගෙන එහෙම නැත්නම් රස්සා වලින් අයින් වෙලා පෞද්ගලික අංශය අය නාමජල බාර දීලා තියෙන්නේ. දින නියමයක් අතෝ පළාත් පාලන අතර කල් දාන ඒ රෝඩ් මැප් එක තමයි මේ කඩමුඩිය ගේන්නේ. ඒක නිසා මේ මැතිවරණ පනත විදිහට කිරීමේ පනත සම්බන්ධව අපිට තියෙන සාසකය සාධාරණ සැකයක්. ඒක නිසා අපි ඉදිරිපත් කරපු විපක්ෂයේ ඉදිරිපත් කරපු අපි කණ්ඩායමක් ඉදිරිපත් කරපු පළවෙනිම කොන්දේසි අතුලත් විය යුතු මේ සංශෝධන වලට යෝජිත ඉදිරිපත් වෙච්ච පළාත් පාලන මැතිවරණයට මේ පනත අතුලත් වෙන්න ඕනේ නැහැ කියන කාරණාව අන්න ඒක අතුලත් වෙනවා නම් ඒ සංශෝධනය ගේනවා නම් අර කියපු වගේ අතක් නැමේ අත් දෙකක් වුණත් අපට උස්සන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම කර මූලාසනාඩු කර මන්ත්‍රීතුමියනේ මේ මැතිවරණය ගැන අපි දැක්ක පහුගිය කාලේ පුදුම අමාරුවක් තිබුණා. පිස්සු බල්ලෙක් නාන්නගෙන යන හරි අමාරුයි. නිකම් බල්ල කොහොම හරි අදගෙන යන්න පුළුවන් පිස්සු බල්ලෙක් වතුර කිට්ටු ගන්න බෑ ජල බීතිකාව. මේ ආණ්ඩුවටත් අද මැතිවරණ බීතිකාව. අපි දන්නවා පහුගිය දවස්වල මේ ඉජපෙරේද හම්බෙන මන්ත්‍රීවරුන් කියපු කතා ලයිස්තු හදා ගන්න තියෙන අමාරුව. ඒ කියන කාරණා ප්‍රායෝගික කාරණා මේ සමස්ත දේහය සබාන දේහෙම විනාශ වෙලා තියෙන්නේ. පහුගිය කාල සීමාව තුළ අරගලයේ නිසාවෙන් ඇතිවෙන සිදුවීම්, ගිනි තැබීම්, බස් ගිනි තැබීම්, බේරවැවේ බැස්සවීම් කවුරුවත් චන්දකර කැමැත්තෙන් එන සූදානම් වෙලාවක් නෙවෙයි. ඕනම දේශපාලන පක්ෂක මේ මැතිවරණ ඉදිරිපත් කරන ඕනම දේශපාලන පක්ෂයක හොඳ මිනිස්සු පාර්ලිමේන්තුවේ මේ මැතිවරණ ඉදිරිපත් කරන හරි අමාරුයි එන්නේ නැහැ. අමාරුව තියෙන බව පිළිගන්නවා. හැබැයි මේ මැතිවරණයේ ඉදිරිපත් නොකිරීම කාරණා කිහිපයක් අතර ප්‍රධාන කාරණා තමයි සල්ලි නැහැ කියලා. දැන් මේ සල්ලි නැහැ කියලා කියන්න අවශ්‍ය වාස්තවික තත්ත්වයන් හදනවා. මේ මාසේ විශ්‍රාමයට බරක් කරා මිනිස්සු විශ්‍රාමයට ගන්නකොට ඒ තමන්ගේ බැංකුන් වලට සල්ලි වැටලා නැහැ. මේ මාසේ සමෘද්ධිය මනා ප්‍රමාද කරනවා. දැන් කියනවා රාජ්‍ය සේවකයන්ට අඩවැටුප් වැටුප් භාගයයි දෙන්න කියලා. මේ වෙනකොට මොකද්ද හේතුවක් දන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. කෘතිම පොලිං ප්‍රමාණයක් හදලා තියෙනවා. නැවත ජනමනස තුළ නිර්මාණය කරනවා සල්ලි නැහැ කියලා. සල්ලි නැහැ කියලා දැන් දානගමක අමතිමෙන් හොට පෙරබර ඇඬුවද? එතුමේගේ අමාත්‍යංශයක් අත්දෙන්නේ නැහැ, විෂයක් අත්දෙන්නේ නැහැ, මලමකුලක් අත්දෙන්නේ නැහැ, අමතිකම විතරයි. ඉල්ලා අස්වැන්න කැමතිකමෙන් දෙන්නකෝ සල්ලි ටික රජේ රාජ්‍ය භාණ්ඩාගාරයට. සල්ලි නැතේ කියන ආණ්ඩුව අදත් අමතුරු දෙන්නේ දිරුම් දුන්නා. දැන් හෙට අනිද්දින් අනිද්ද ටික මේ මැතිවරණ කළ සලාක කමේට තව එක එක දිරුම් දෙන්න හදන්නේ. සල්ලි නැත්නම් මේ කැබිනට් මණ්ඩලේ තවත් පැටව ගන්න ඕනද? ආණ්ඩුවේ වියදම් මොනවද කළමනාකරණය කළ තියෙන්නේ? ඒක නිසා සල්ලි නැතයි කියලා කියන්නේ මේ මැතිවරණ වළක්වා ගැනීමේ රෝඩ් මැප් එකේ කාරණාවක් විතරයි. රෝඩ් මැප් එකේ කාරණාවක් විතරයි. අමතරු හැම දිරුම් දෙන වගේම මේ මැතිවරණයේදී කියනවා ඡන්ද කල් දාන්න පුළුවන් හැම ගැටයක්ම ගැහුවා පහුගිය කාලේ. අපි දැක්ක කැබිනට් මණ්ඩලයේ අගමැතිතුමා අකෝ කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගත්තේ නැහැ කියලා. මම නැවත මගේ ලැබිච්ච කාලයේ දිගින් දිගට පැහැදි ගන්න හැම වෙලාවෙම අවශ්‍ය නැහැ. කැබිනට් මාත් කැබිනට් මණ්ඩල ලේකම්වරයා ඉදිරිපත් කරපු ලියුම අපි දැක්කා. ඒක දින කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් කියලා. අගමැතිතුමා නැතයි කියන කාට අපි පිළිගන්නේ කඩක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා ඒ තීන්දුව මත අදාපු කියා මාර්ගය මේ රටේ රාජ්‍ය සේවයේ රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරීන් අන්ත අසරණ කරපු අන්තසන කරපු කියා මාර්ගය බවට පත් වුණා. අදේව සියල්ල අකුල ගන්න වුණා. ඊළඟ කාරණා තමයි මේ මැතිවරණ සම්බන්ධ කියන කාරණා. මේ මැතිවරණ තියන්න හොඳ කාලයක් නෙමෙයි මේක. මේක ඡන්දයක් තියන කාලයක් දැහුවා. මට ඇහුණ කොළ නැහැ, සල්ලි නැහැ, අරව නැහැ, මේව නැහැ කියලා. මං අහනවා කැබිනට් මණ්ඩලයේ අමතර ඉන්නවා. මෙතන ඉන්න පහුගේ කැබිනට් මණ්ඩලයේ තිබ්බ අමතර පහුගේ කැබිනට් මණ්ඩලයේ බැසිල් රාජපක්ෂ මහත්මිය මුදල් අමතරා ඉන්නකොට මෙරට මේ ආර්ථික අර්බුදයක් එන බව ඇතම්මයි කියනකොට එතුමා කුවාගේ ඉවසන්න එපා, ඉස්සරහට හොඳ කම්ෆර්ටබල් සෝන් එකක් එනවා කියලා. ඉස්සරහට මේ ප්‍රශ්න විසඳනවා කියලා. මං අහනවා අද මේකට සුදුසු කාලය නොවෙනව නම් කැබිනට් මණ්ඩලයේ කර ජනාධිපතිතුමා අගමැතිතුමාගෙන් අහනවා මේ ඉදිරි කාලය මීට වඩා හොඳ කාලයක් එනවද කියලා. නිසක වශයෙන්ම මීට වඩා අමාරු අපහසු කාලයක් තමයි ඉදිරියේදී එන්න තියෙන්නේ. ඒක නිසා මේ කාල මැතිවරණය කල් දැමීම වෙන ගමන් වගේ තවත් කාරණාවක් නිසා වෙන සහ ප්‍රජාන්තවාදී වලදමීම. මම පළාත් සභාවේ දේශපාලන බලත් පාලන ආයතනයේ දේශපාලන ආපු කෙනෙක්, පළාත් පාලන ආයතනයේ වැදගත්කම දන්න කෙනෙක්, පළාත් සභාවල හිටපු කෙනෙක්. අද පළාත් සභාව අකුල්ල දාලා විනාශ කරලා ඉවරයි. පළාත් සභාව අද පවත්න්නේ නැහැ. පළාත් සභාව නැත බංගස්ථාන කරලා ඉවරයි. මේ ගමන් මගේ යන්නේ මාර්තු මාසේ 20 වෙනිදා පළාත් පාලන ආයතන නිසක වශයෙන්ම විසිරවා හැරෙනවා. විසිරවා හැරුණාට පස්සේ ලේකම්වරුන්ට පාලනය කළා පළාත් පාලන ආයතන අතර දේශපාලනත් ඒකත් ඒ ප්‍රජාන්තවාදී ආයතනත් හකුලා දාමේ ගමන් මගේ එක් ක්‍රියාවලියක්. ඒක නිසා මේ සමස්ත ක්‍රියාවලිය අනිත් පැත්තෙන් බැලුවම ප්‍රජාන්තවාදී වලදාන එකක්. අපි දන්නවා මන්ත්‍රීවරු වැඩි 8000 වැඩි 4000 කරන්න පහුගිය කාලේ ඕන තරම් ඉඩ කඩ තිබුණා. ඒකට යෝජනා ගේන්න මොනවත්වත් කරේ නැහැ. සාධනීය මැදිහත් වීමක් උනේ නැහැ වෙනුවෙන්. පොඩි කාරණාවක් තිබුණේ, පොඩි කාරණාවක් පණතක් ගෙනල්ලා සීමා නියන කමිටු වරා ඒ 8000 4000 ගන්න ඕන වෙලාවට තිබුණා. ඒක නිසා අවංක ඕනකමකින් නෙවෙයි ඒ කාරණාවල කටයුතු කරේ. ඒක නිසා මේ කාරණා සම්බන්ධව අපි තාමත් ඕනෑකමින් කියනවා මේ පණත හොඳයි හොඳයි හොඳයි. හැබැයි ගේන වෙලාව නරකයි. මේක ප්‍රජාතන්ත්‍රවාදී අකුලා දාන වෙලාවක්. ඒක නිසා මේ පණතේ නම කරු විජේදාස රාජපක්ෂ ඇමැතිතුමනි වෙනස් කරන්න මැතිවරණ වියදම් නියාමනය කිරීම පණත නෙවෙයි මැතිවරණ කල් දැමීමේ උපක්‍රම පණත කියලා. මම කනගාටු වෙනවා ඔබතුමා මේ උගුලේ සීරකරුවෙක් වෙලා ගිරේට අපේ කුවක් ගෙඩියක් වගේ අමාත්‍යංශ ප්‍රදේශ කාර්යභාරය ඔබතුමා නිසක වශයෙන්ම පිළිගත්ත මේක දින නෛතික සහ තාක්ෂණික බාධා මොනවද කියලා. ඒක නිසා තමයි ඔබතුමා කිව්වේ මාසිකට පස්සේ මේක ගේමු කියලා. මෙහෙම තුනට බලපාන්න නැති වෙන ආකාරයට ගේමු කියලා. ඒක ඔබතුමාගෙන් ඉල්ලනවා අධික නැමැතිවරයා විදියට මේ පනතර නිසක වශයෙන්ම සංශෝධනයක් ගෙනා යුතුයි. යෝජිත පළාත් පාලන මැතිවරණයට බල නොපාන ආකාරයට මේ පනත ක්‍රියාත්මක කරන්න කියලා. එහෙම වුණොත් මේ පනතර පක්ෂ දන් දෙන්න පුළුවන් කියලා කාරණා සිහිපත් කරමින් මාන්නේ බොහොමත් ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු අමාත්‍ය ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමා ඔබට විනාඩි 8ක කාලයක් තියෙනවා.
ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමේනි, විශේෂයෙන්ම අධිකරණ ඇමතුමා, ඉතා දීර්ඝ කාලීන අප රටේ
Order please, Honorable Veerasumana Veerasinghe will take the chair now.
ස්තුතියි. මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙනවා. අපි දැක්ක පසුගිය මාස කීපය තුළම අධිකරණ අමාත්‍යාංශය විශේෂයෙන්ම ගරු ඇමතුමත් එහි නියෝජ්‍ය ඇමතුමා අපේ රාජ්‍ය ඇමතුමාල ඇතුළු කාර්ය මණ්ඩලය විශාල රටට අත්‍යවශ්‍ය ජනතාව ඉල්ලපු ජනතාව බලාපොරොත්තු වෙන ඒ වගේම වෙනස් විය යුතු සංශෝධනය විය යුතු පනත් කෙටුම්පත් රාශියක් ගෙනල්ල මේ පාර්ලිමේන්තුවේ පනතක් හැටියට සම්මත කරගන්න කටයුතු කරනවා. මේ පනතත් විශේෂයෙන්ම එතුමාගේ කාර්යභාරයක් හැටියට ඉදිරිපත් කරත් අපි සියලු දෙනාම දන්නවා මේ පනත ගේන්න දැඩි උනන්දුවක් දැක්වේ මැතිවරණ කොමිසම් සභාව. ඒ නිසා අපි මේ වෙලාවේ මැතිවරණ කොමිසමේ සභාපතිතුමාටත් ඒ සමාජිකයන් ඇතුළු සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. දීර්ඝ කාලීන ජනතාවගේ ඉල්ලීමක් ඉෂ්ට කරන්න මැතිවරණ කොමිසම හැටියට පෙනී සිටීම පිළිබඳව. ඒ වගේම අපි දැක්ක පසුගිය කාලය තුළද මේ රටේ සිවිල් සංවිධාන ගණනාවක් මේ පිළිබඳව කතා කරා. සිවිල් සංවිධාන විතරක් නෙමෙයි සමහර දේශපාලන පක්ෂ මැතිවරණ වේදිකාවල ඒ වගේම තමන්ගේ පක්ෂ වේදිකාවල බෙරියන් දෙනවා මේ මැතිවරණ ක්‍රමය පිළිබඳව සහ මේ පවතින ඒ දූෂණ තත්ත්වයන් නැති කරන්න ඕනේ ප්‍රජාතන්ත්‍රවාදී විදිහට ජනමතයේ එළියට එන ආකාරයට කටයුතු කරන්න ඕනේ කියලා. මොකද අපේ රටේ ජනතාව මේ මනාප ක්‍රමයත් එක්ක වැඩියෙන්ම දිස්ත්‍රික්කයේ වියදම් කරන්න පුළුවන් කෙනා තමයි දිස්ත්‍රික්කයේ පළවෙනියා වෙන්නේ. ඒ වගේම ජනතාවත් පෙළඹිලා හිටියා වාහන කීයකින් ඇවිල්ලා අපේක්ෂකයා බහින්නේ. වාහන 25කින් 30කින් ඇවිල්ලා බහින අපේක්ෂකයා ආකර්ෂණය වැඩි. මේක තමයි ඇත්ත කතාව. ඉතින් ඒ නිසා මේ වියදම් අනිවාර්යයෙන්ම නියාමනය කිරීමේ වැඩපිළිවෙලක් අප රට තුළ ඇති කළ යුතුමයි. ඒ තුලින් තමයි ජනතාව විශේෂයෙන්ම ඒ සුදුසු පුජ්‍යලයා පත්කිරීමට වැඩි පෙළඹීමක් ඇති වෙන්නේ. ඒ නිසා මේකේ මං හිතන්නේ මේ පනත් කෙටුම්පත අපි සම්මත කරනවා වගේම මේකේ රෙගුලාසි සකස් කරද්දී විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා මැතිවරණ කොමිසම තුලත් විශේෂභාර අමාත්‍යතුමාලගෙන්. මොකද මැතිවරණයක් ජයග්‍රහණය කරාට පස්සේ පාර්ලිමේන්තුවට හෝ පළාත් සභාවට පළාත් පාලන ආයතනයකට නියෝජිතේ තීරුණාට පස්සේ සමහර මේ දේශපාලන වශයෙන් ඇතිවන විරසක භාවයන් තුළ ඒ අපේක්ෂකයන් විවිධ චෝදනා ඉදිරිපත් කරමින් අධිකරණයට යන්න පුළුවන්. ඒ වගේම වෙනත් නෛතික ක්‍රියාමාර්ගවලට යන්න පුළුවන්. ඒ තුළ ඒ සාධාරණව අපේක්ෂකයේ ජයග්‍රහණය කරලා ඒ නියෝජ්‍ය ආයතනවලට පත් වෙලා ඔහුට හැමදාම උසාවියල පෙනී සිටින්න සිද්ධ වෙයි සමහර විට. ඒ නිසා එවැනි චෝදනාවක් ඉදිරිපත් කරනවා නම් බොහොම පැහැදිලිව ඒ චෝදනාව සනාථ කරන්න පුළුවන් විදිහේ වැඩපිළිවෙලක් ඒකේ ඇතුලේ තියෙන්න ඕනේ. ඒක මං හිතන්නේ රෙගුලාසු වලදී ඉදිරිපත් කරයි කියලා අපි විශ්වාස කරනවා. එහෙම නැතුනොත් මොකද අපේ රටේ හදන මේ නීති තුල පොඩි පොඩි ඒ දැල් එහෙම නැත්තම් රිංගා යන්න පුළුවන් තැන් බලලා
සමහර අය අපහසුතාවයට පත් වෙන්න කටයුතු කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා. මොකද මම අර මුලින් කිව්වා වගේ දේශපාලන පක්ෂ මේ පිළිබඳව කතා කරා. ඒ වගේම විවිධ සංවිධාන කතා කරා. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ සහ මේ සමානාත්මතාවයේ පිළිබඳව ගොඩනගලා තිබෙන විශේෂයෙන්ම මාර්තු 12 සංවිධානයේ මේ පිළිබඳව කතා කරා. ඒ වගේම ෆෙඩරල් සංවිධානය මේ පිළිබඳව අපි දක්ක දීර්ඝ කාලයක ඉඳන් හඬක් නගනවා. මේ ක්‍රමවේදයක් මේ නීතියක් අපේ රට තුළ බිහි වෙන්න ඕනේ කියලා. ඉතින් ඒ නීතිය තමයි ගේන්නේ. පසුගිය කාලේ විවිධ සත්භාවයෙන් අරගල කරපු අයත් ඒ අයගේ ප්‍රධානම සටන් පාටිය උනේ සිස්ටම් චේන්ජ් කරන්න ඕනේ කියලා. ඉතින් මේ සිස්ටම් චේන්ජ් එක තමයි කරන්නේ අද. මේ ක්‍රමවේදවල වෙනස් කිරීම තමයි කරන්නේ. දැන් ඒ ක්‍රමවේද වෙනස් කරන්න ඕනේ කියලා මේ එහා පැත්තේ ඉන්න දේශපාලන පක්ෂවල නායකයොත් අර තරුණයන්ට ප්‍රතිඥා දුන්නා ඒ සිස්ටම් එක චේන්ජ් කරනවා කියලා. මේ ක්‍රමවේදේ වෙනස් කරනවා කියලා. හැබැයි ක්‍රමවේදේ වෙනස් කරන්න ඕනේ කියලා තරුණයන්ට නායකත්වයේ දුන්න දේශපාලන පක්ෂත් අද ඇවිල්ලා කියනවා මේ සිස්ටම් චේන්ජ් කරන්න එපා කියලා. මොකද්ද මේ දෙබිඩි පිළිවෙත? ඒ නිසා විශේෂයෙන්ම මේ විතරක් නෙමෙයි තව ඉදිරියේදී බොහොම පැහැදිලිව දැන් සමහර දේශපාලන පක්ෂ මේ පනත තුලම අපි යෝජනා කරන්නේ දේශපාලනය මැතිවරණයට ඉල්ලන අපේක්ෂකයන් පමණක් නෙමෙයි. ඒ මැතිවරණ වලට ඉදිරිපත් වෙන අපේක්ෂකයන් නියෝජනය කරන දේශපාලන පක්ෂ වියදම් කරන ආකාරයත් හොයන්න ඕනේ. ඒ පක්ෂ වියදම් කරන ආකාරයත් හොයන්න ඕනේ. කොහෙන්ද මුදල් ලැබෙන්නේ? කවුද මේවා දෙන්නේ? ඒ නිසා සමහර විට මේ රටේ ඉන්න විවිධ ව්‍යාපාරිකයෝ අපි දන්නවා ජනාධිපතිවරණයක් ආපුවම ප්‍රධාන අපේක්ෂකෝ කීප දෙනාටම මුදල් ගිහිල්ලා දෙනවා. ඒ නිසා කවුරු ජයග්‍රහණය කරත් ඊට පස්සේ Tamanට මොනවා හරි අරමුණක් ඇතුව තමයි ඒ දෙන්නේ. ඉතින් අපේක්ෂකයට ගන්න සිද්ධ වෙනවා. මොකද රට පුරා මැතිවරණයක් කරන්න ඕනේ. ඒකට අවශ්‍ය වියදම් කරන්න ඕනේ. රූපවාහිනී දැන්වීම් දාන්න ඕනේ. ගුවන් විදුලියේ දැන්වීම් දාන්න ඕනේ. පත්තරවල දැන්වීම් දාන්න ඕනේ. ඒ නිසා එහෙම මුදල් ලබා නොගෙන මැතිවරණයක් කරන්නවත් බෑ. ඒ නිසා ඒව ගන්නවා. ඒ ගත්තා වගේම නැවත ඒ ජයග්‍රහණය කරන කෙනාට ඒ අයට ගැළපෙන සහ ඉල්ලන විදිහේ ප්‍රතිඋපකාර කරන්න සිද්ධ වෙනවා. එහෙම කරේ නැත්නම් ඒ අයම නැවත ඔහුව පරාජය කිරීමටත් අවශ්‍ය මුදල් වියදම් කරනවා. මේක තමයි සංස්කෘතිය. මේක තමයි අපේ රට තුල ඇත්ත කතාව. අද සමහර දේශපාලන පක්ෂ මැතිවරණයක් නෙමෙයි මේ මැතිවරණය නැතුව පක්ෂ ප්‍රවර්ධන කටයුතු වලට කොච්චර වියදම් කරනවද අපිට හිතා ගන්න බෑ. සමහර දේශපාලන පක්ෂ ඒවට සෙනග ගෙන්වන්න විශාල වියදමක් දරන. ඒ වගේම මේ උස්සෝ භූමි සමහර රැස්වීමකට කෝටියකට වඩා මුදලක් වියදම් කරනවා. කොහොමද එහෙම වියදම් කරන්නේ? ඒ පක්ෂ වලට කවුද සල්ලි දෙන්නේ?
ගොරමත ඔබට විනාඩි 2 කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි. ඒ නිසාම අපි විශේෂයෙන්ම මතක් කරන්නේ මේ අපේ ගරු අධිකරණ ඇමතුමාගේ අවධානයත් අපි යොමු කරන්නේ, විශේෂයෙන් මැතිවරණ කොමිසමේ අවධානයත් යොමු කරන්නේ මේ අපේක්ෂකයන් පමණක් නෙමෙයි දේශපාලන පක්ෂ වලට සල්ලි එන හැටි. මොකද අපි දන්නවා අපේ රට අරාජික තත්ත්වයට පත් කරන්න අද මුදල් යොදවන සංවිධාන තියෙනවා. ඒ වගේම කණ්ඩායම් ඉන්නවා. දැන් පහුගිය අරගල වෙලාවේ දැන් අපි ඔක්කොම දේශපාලන කරන අය හැටියට දන්නවා අපිට පක්ෂකට පුළුවන් ද 1000ක් කොළඹට ගෙනල්ලා සතියක් ඒ 1000ට කණ්ඩ බොන්න දීලා බලාගෙන ඒ වැඩ කටයුතු කරන්න පුළුවන් ද? ඒක අමාරු වැඩක්. හැබැයි 5000 10000 කොළඹ තියාගෙන කණ්ඩ බොන්න දීගෙන ඒ වැඩ කටයුතු කරේ කොහොමද? සල්ලි ආවේ කොහොමද? මේ රට අරාජික තත්ත්වයට පත් කිරීම සඳහා ක්‍රියාත්මක වෙන සංවිධාන බරපතල සංඛ්‍යාවක් තියෙනවා. ඒවා සමහර විට මේ රටේ බෙදුම්වාදය ගැන සීන දකින සංවිධාන වෙන්න පුළුවන්. විවිධ වර්ගවල අන්තවාදී කණ්ඩායම් වෙන්න පුළුවන්. ඒ නිසා අද මේ මැතිවරණ ඉල්ලන්නේ ඒකයි. දැන් මේ රට අපේ මේ මාතෘභූමිය හිමීට හුස්ම ගන්න පටන් ගත්තා කියලා මේ ඔක්කොම දේශපාලඥයෝ දන්නවා.
කාලේ අවසාන කරගන්න.
මම දන්නවා. මට විනාඩි 2ක් කියලා තප්පර 30යි ගියේ.
නෑ.
අවසාන විනාඩි කම අර දෙන්න.
නෑ නෑ හරියට වෙලාවටම කිව්වා 13 ඉඳ කිව්වා දැන්
පාර. ඒ නිසා අපේ ගරු ජීඑල් පීරිස් මැතිතුමා අපි ගොඩක් ගරු කරන එතුමා වුණත් දන්නවා මේක ඇත්ත කතාව. ඒ නිසා අපි මේ රටේ ආර්ථිකයේ මෙච්චර දුර්වල තත්ත්වයක තියෙද්දි එක පැත්තකින් ආරක්ෂාව දීම පිළිබඳව දැන් ඊයේ අපේක්ෂිකාවකට ප්‍රහාරයක් එල්ල කරා. දැන් හෙට අනිද්දා වෙනකොට මොන ප්‍රහාර එල්ල කරත් පොලිසියට පුළුවන්ද ආරක්ෂාව දෙන්න?
අපේ ගෙවල් පොලිසිය බලාගෙන ඉඳින ගිනි තිබ්බේ. මම ස්ථානාධිපතිතුමාට කතා කරා, දැන් ගමේ කට්ටිය වතුර ගහන්න සූදානම්, ඒ හින්දා මේ කට්ටියට යන්න කියන්න කියලා. දැන් ගිනි තියලා ඉවරයිනේ කියලා. ඊට පස්සේ කිව්වා සම්පූර්ණ ගිනි ඇවිල්ලා එනකන් ඒ කට්ටිය යන්නේ නැහැ කියලා කියනවා කියලා. ඉතින් ඒ නිසා එහෙම ආරක්ෂාව දෙන්න බැරි වෙච්ච පොලිසියට
කාලේ අවසන් කරලා
ඉදිරියේදී මේ මැතිවරණයේදී ආරක්ෂාව ලබා දෙන්නේ කොහොමද කියන එක පිළිබඳවත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ විශේෂයෙන්ම අපි පක්ෂය තමන්ගේ පක්ෂ ප්‍රවර්ධනය කරනවට වඩා රට ඉදිරියට ගෙන යාම සඳහා සහ ජනතාවගේ අවශ්‍යතාවය වෙනුවෙන් පෙනී හිටින්න කියලා අපි මේ විපක්ෂයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්. මේ පනත් කෙටුම් පද අද සම්මත කරලා මේ සිස්ටම් චේන්ජ් එක පියවරෙන් පියවර අපි ඉදිරියට යමු කියන එක මතක් කරමින් මගේ වචසත් ආසංගන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මහින්දානන්ද අලුත් ගමගේ මැතිතුමා. ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා.
මුලසනේ සභාපතිතුමනි, අද දිනේ ගරු අධිකරණ ඇමතිතුමා විසින් ඉතාම කාලෝචිත පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මැතිවරණ වියදම් සඳහා නියාමනය කිරීමේ පනත, මේක දීර්ඝ කාලයක් මෙරට තිබුණ කතිකාවක්. මුලසිරින් ඔබතුමත් කිව්වා මේක හොඳ දෙයක් නරක වෙලාවට ගේන්න කියලා. හැබැයි නරක වෙලාවට හරි එන්නේ හොඳ දෙයක් නම් ඒක හොඳ දෙයක්. ඉතින් ඒ නිසා මේක අවශ්‍යතාවයක්, මේක හැමෝම කතා කරපු දෙයක්. ඒ නිසා මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිළිබඳ අධිකරණ ඇමතිතුමාට ස්තුතිවන්ත වෙනවා. අපි දන්නවා මේ වියදම් කිරීම, මැතිවරණ සඳහා වියදම් කිරීම, දැන් මම නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටි ආසනය ගත්තොත් අපේ ආසනේ ගිනිගත් තියෙන්නේ හැටන් මායිමේ තියෙන. මේක එහා පැත්තේ කොළ තියෙන බදුල්ලේ. ඉතින් හැටන් ඉඳලා බදුල්ලට ඡන්ද කරන්න හරියට කරන මිනිහෙකුට කෝටි ගාණක් ඕන. ඒ නිසා මේ ක්‍රමය සල්ලි තියෙන මිනිස්සුර ඡන්ද පුළුවන් කරන්න පුළුවන් මැතිවරණ ක්‍රමයක්. ඒ නිසා මේ මැතිවරණ ක්‍රමය ප්‍රායෝගික නැහැ. සැබෑ දේශපාලඥයන්ට මේ මැතිවරණ ක්‍රමය කරන්න බෑ. මේ මැතිවරණ ක්‍රමය හොඳ සෝබණයට වැඩි වාහන ප්‍රමාණයක් ගෙනියලා සල්ලි දාලා පෙන්නලා බඩු බෙදලා කන්න දීලා අරක්කු දීලා එහෙම කරන්න පුළුවන් මැතිවරණ ක්‍රමයක් අපේ රටේ තිබුණේ. ඒ නිසා වැරදි වෙලාවට හරි මේ ගෙනාවු පනත ඉතාම වටිනා පනතක්. මේක අනිවාර්යෙන් සම්මත වෙන්න ඕනේ පනතක්. ඒ නිසා මේක ඉතාම හොඳ පනතක් ගෙනලා තියෙන කෙනෙක් මතක් කරන්න ඕනේ. ඒ වගේම කරු අධිකරණ ඇමතිතුමනි, මේ වියදම් සීමා කිරීමේ පනතෙන්, මේ නියාමනය කිරීමේ පනතෙන් මේක සීමා වෙලා හරියන්නේ නැහැ. මැතිවරණ ක්‍රමෙත් වෙනසක් වෙන්න ඕනේ. මහජනතාවට වග කියන මන්ත්‍රීවරේ, දැන් මට මතකයි මගේ පියා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට 77 එතුමා ඒ ආසනේ මන්ත්‍රීවරයා. එතුමාට පුළුවන් හැම මලකෙතරකටම යන්න, මගුල් කෙතරකටම යන්න. දැන් මට මහනුවර දිස්ත්‍රික්කයේ මගුල් කෙතරකට යන්න ඕනේ බදුල්ල අයිනට, ඊළඟට එන්න ඕනේ හැටන් වලට. මේක ප්‍රායෝගික නැහැ. ඒ නිසා මැතිවරණ වියදම් නියාමනය කරනවා වගේම මහජනතාවට වග කියන මන්ත්‍රීවරයෙක් පත් කර ගැනීම සඳහා මේ මැතිවරණ ක්‍රමයේ වෙනසකුත් ඇති වෙන්න ඕනේ. ලෝකේ කිසිම රටක මෙවැනි මැතිවරණ ක්‍රම නැහැ. ප්‍රාදේශීය සභා එක විදියකට, පළාත් සභා තව විදියකට, පාර්ලිමේන්තු මැතිවරණේ තව විදියකට, ලෝකේ හැම රටකම තියෙන එක මැතිවරණ ක්‍රමයක්. ඒ නිසා එක එක විදියට මැතිවරණ ක්‍රම තියෙන්නේ. ඒ නිසා මේ මැතිවරණ වියදම් නියාමන පනත ගේනවා වගේම මේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ පනතත් කඩිනමින් ගේන්නේ කියලා මම ඔබතුමාට කියනවා. දැන් මේ පළාත් පාලන මැතිවරණය ගත්තොත් මුලසනේ ගරු සභාපතිතුමනි, මම නියෝජනය කරන නාවලපිටි ආසනේ පස්භාගේ ප්‍රාදේශ සභාව කොට්ටාසේ 11යි. අපි 8ක් දින්නා. අපිට හම්බුනේ මන්ත්‍රීවරු 8යි. එක්සත් ජාතික පක්ෂය 2ක් දින්නා. ඒගොල්ලන්ට හම්බුනා 7ක්. 8ක් දින්න අපිට 8යි. 2ක් දින්න UMPට 7යි. ඊළඟට ස්වාධීන එක්කෙනෙක් ආවා, ශ්‍රී ලංකාව එක ඔක්කොම පරාදයි. ඔක්කොම පරදීලා 3ක් හම්බුණා. JVP එකයි ඒගොල්ලන්ට 1යි. අවසානයේ අපි සභාව පිටවන්න ගියා. කොට්ටාසේ 11න් 8ක් දිනපු අපිට 8යි. පෙරදිත්ත විපක්ෂණ 12යි. ඉතින් මොකද්ද මේ බහුබූත මැතිවරණ ක්‍රමය? අපි කොට්ටාසේ 11න් 8ක් දිනලා අපිට 8යි, විපක්ෂණ 12යි. අන්තිමට මොකද කරන්නේ? අර විපක්ෂයට ස්වාධීන දාපු කට්ටිය 125ට 50ට මන්ත්‍රීකම් විකුණනවා. මේක මහා විකාර මැතිවරණ ක්‍රමයක්. මේ මැතිවරණ ක්‍රමය ප්‍රායෝගික නැහැ. ඒක තමයි අපි කියන්නේ මේ 8000 වැඩි කියලා. මේ 8000 වැඩි කියලා කියනවා. දැන් විපක්ෂයේ කතා කරනවා මේ පනත ගෙනාවේ මැතිවරණ කල් දාන්න කියලා. මම නම් මැතිවරණ කල් දාන්න මම නම් ලෑස්ති. තමුනාසල ඕනේ මැතිවරණ දෙන්න අපි රෙඩි හිට හරි. මම නම් මගේ ආසනේ ලොකුම රැස්වීමක් කරා. මගේ මන්ත්‍රී කොට්ටාස 19 29 මං 17ක රැස්වීම තියලත් ඉවරයි. තමුනාසල මැතිවරණ දෙන්න අපි ලෑස්ති. අපිට මැතිවරණ කල් දාන්න ඕනේ නැහැ. මැතිවරණ කල් දාන්න අවශ්‍යතාවක් නැහැ. හැබැයි ඔය විපක්ෂයේ කතා කරන ගොඩක් අය මාධ්‍ය සාකච්ඡා තියෙනවා ලොකු ලොකු කතා කියනවා හැබැයි එළියෙන් අපට අවිල්ල කියනවා මේක කල් දාගන්න හැම ක්‍රමයක් තියෙනවද මේ විපක්ෂයේ වැඩි පිරිසකට වඩා මේක කල් දාගන්න මේ නිකන් බොරු ලොකු ලොකු කතා කතා කරනවා මේ මේ තාම අපේක්ෂක හොයාගන්න බෑ හැබැයි මෙතන චන්ඩිය වගේ කතා කරනවා කැන්ටිමේ අවිල්ල කියනවා අනේ මේ තාම මාර වැඩේ ඕගොල්ලන්ගේ එහෙම කවුරු හරි වැඩිපුර ඉන්නවද අපෙන් ඉල්ලනවා අපේක්ෂකෝ හැබැයි මෙතන කතා කරනවා මැතිවරණ තියන්න කියලා ඇව්වම කියනවා මාධ්‍යට අවිල්ල අපට කියන්න බෑනේ ඉතින් නිසා අපිට නෙවෙයි මැතිවරණ කල් දැමීමේ අවශ්‍යතාවය තියෙන විපක්ෂයට ඒක හොඳට මතක තියාගන්න ඒ නිසා අපිට මැතිවරණ කල් දාන්න අවශ්‍ය නැහැ අපි ලෑස්ති මැතිවරණයට තමුනාස්සලා මැතිවරණ කොමිසම තියන්න තීරණය කරන්න දිනේ කවද්ද කියලා අපි එදාට මැතිවරණයට අපි සූදානම් ඒ නිසා අපි බලමු ප්‍රතිඵලය මොකද්ද වෙන්නේ කියලා ඒ නිසා තමුනාස්සලා බොහෝ අය කතා කරනවා අපි බලමු ප්‍රතිඵලය මොකද්ද වෙන්නේ කියලා ඒ නිසා අපි ගමේ ඉන්න නිසා අපි මිනිස්සුන්ට වැඩ කරපු නිසා මිනිස්සුත් එක්ක ඉඳපු නිසා අපි දන්නවා මේ මැතිවරණයේ ප්‍රතිඵලය මොකද්ද කියලා ඒ නිසා අපි කියන්නේ කරු මුලස්සනේ සභාපතිතුමනි මේ මැතිවරණ ක්‍රමය මේ කරු අමාත්‍යතුමාට අපි රාජ්‍ය අමාත්‍යතුමාගෙන තිල්ලන්නේ මේ වියදම් නියාමනය කිරීමට පමණක් මේක සීමා කරන්න එපා මේක විතරක් නෙවෙයි මේකේ තියෙන ප්‍රශ්නේ කොට්ටාෂයට වග කියන මන්ත්‍රීවරයෙක් අපිට ඉන්න ඕනේ කොට්ටාෂයට වග කියන දබතුමා මුලස්සනේ කරු මන්ත්‍රීතුමා බුදුමාට බොළු මාත්‍ර දිස්ත්‍රික්කයේ දෙනියා ඉඳලා මොනතරම් ඔබතුමා දුවන්න ඕනේ ඔබතුමාට එහෙම දුවන්න සල්ලි දිනනොද ඔබතුමාට මැතිවරණය කරන්න පුළුවන්ද බෑ ඔබතුමා වගේ අයිසක මිනිසෙකුට එහෙම කරන්න බෑ මේ වගේ ප්‍රායෝගික මැතිවරණයක් කරන්න බෑ දැන් කිරියල් අමතුමා වගේ කෙනෙකුට නම් හිටපු අමතුමා වගේ කෙනෙකුට නම් පුළුවා එහෙම කරන්න බෑ මැතිවරණයක් දුවන්න බෑ දැන් ජීඑල්පී සභතුමා දැම්මොත් එහෙම මානුවර දිස්ත්‍රික්කෙන් ඡන්දෙ ඉල්ලන්න දැම්මොත් එම ඔබතුමා ඉවරයි සතියෙන් ඔබතුමා හට ඇටක් හැදෙනවා ඇයි එච්චර දුරයි යන්න බෑ ප්‍රායෝගික නෑ ඒවට කරන්න තියෙන වියදම් කරන්න බෑ ඒ නිසා කරු ඇමතිතුමා මේ ප්‍රායෝගික නැති බහුබූත මැතිවරණ ක්‍රමයක් අපේ රටේ තියෙන ලෝකේ කිසිම රටකම එහෙම නැහැ ප්‍රාදේශ සභා එක විදියකට පළාත් සභා තව විදියකට පාර්ලිමේන්තු තව විදියකට මෙහෙම මැතිවරණ තියන්නේ මොන රටේද ඒ නිසා අපිට හොඳට මතකයි අපේ දෙමව්පියෝ දේශපාලනය කළාම ඔබතුමාට කිව්වා අපේ අප්පච්චි 70 77 පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ පාර්ලිමේන්තුවට ආවේ කෝච්චියේතුමා ගම්පලට ඇවිල්ලා බස් එකේ ගම්පලින් කෝච්චියට නගිනවා කොටුවෙන් බහැලා අර ඉස්සරහා තියෙන හෝටලේ ඉඳලා පාර්ලිමේන්තුවට එන්නේ එහෙම තමයි එදා මහජන නියෝජිතයෝ තමන්ගේ කොට
ඔබතුමාට තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා
ඈ ඉතින් ඒ නිසා අපි ඔබතුමාට කියනවා මේ සම්බන්ධයෙන් තේරීම්කාරක සභාවක් දාලා කඩිනමින් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න කියලා මොකද ගමට තමන්ගේ ආසනට නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් කිදියොත් ඒ මන්ත්‍රීවරයා තමන්ගේ මිනිසුන්ට උදව් කරනවා අර ඔබතුමා කිව්වා වගේ අපිට අපේ ඡන්ද දීපු ඡන්දදායකෙක් මයිංගඩේ ඉඳලා කතා කරනවා මලගයක් වෙලා යන්න අපි කොහොමද යන්නේ අපිට යන්න බෑ නාවල පිටියේ ඉඳලා දැන් අත මයිංගඩේ යන කොච්චර දුරක් යනවද අපිට යන්න බෑ මම මෙතුමා මයිංගඩේ මන්ත්‍රීතුමා මෙතුමාට ඡන්ද දීලා තුන වැලිමඩ මිනිහෙක් මෙතුමා මයිංගඩේ ඉඳලා වැලිමඩ යන්නේ කිව්ව රුපියල් 40,000 කට තෙල් ටික ගන්න ඒ නිසා මගුල් ගෙවල් වලට අපට කියනවා මල ගෙවල් වලට අපට යන්න කිලෝමීටර් 120ක් යනවනේ මගුල් ගෙදරකට කිලෝමීටර් 120ක් යනවනේ මල ගෙදරකට මේක ප්‍රායෝගික නැති මේක තියෙන මිනිහා සත්ත පහකට වැඩන්නේ හොද්දට කෝටි ගණන් සල්ලි තියෙනවනම් ලොකු ඩිෆෙන්ඩර් දාලා ජීප් දාලා මහා පරිමාණයේ ෂෝ දාලා ලයිට් දාලා මියුසිකල් ෂෝ ගහලා බඩු බෙදලා එහෙම කරලා කරන්න පුළුවන් මැතිවරණ ක්‍රමයක් මේක මේකෙන් අපි ඈත් වෙන්න ඕනේ මේ මේකට තමයි මිනිස්සු චෝදනා කරන්නේ ඒ නිසා ඔබතුමාගේ භාෂාවෙන් මුලසනේ සභාපතිතුමා ඔබතුමාගේ භාෂාවෙන් කිව්වොතින් වැරදි වෙලාවේ හරි ගිනාපු හොඳ එකක් ඒ නිසා විපක්ෂයේ හෙලිකොප්ටරේ භාෂාවෙන් කිව්වොත් එහෙම වැරදි වෙලාවට හරි ගිනාපු මේක හොඳ දෙයක් ඒ නිසා හොඳ දෙයක් ගේන එක හොඳයි ඉතින් ඒ නිසා ජීඑල්පී සමතුමා වුණත් පිළිගන්නවා මේක හොඳ දෙයක් මේක වෙන්න ඕන දෙයක් කියලා. ඉතින් ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ ගරු අධිකරණ අමාත්‍යතුමනි ඔබතුමා ඉතාම හොඳ අනපනත් ගණනාවක් මෑත කාලයේදී ගෙනාවා මේ නියාමන මුදල් නියාමනය කරනවා වගේම මේ මැතිවරණ ක්‍රමයේ සංශෝධනය කිරීම සඳහා කඩිනමින් ඔබතුමා මේ වැඩපිළිවෙලට මැදිහත් වෙන්න කියන ඉල්ලීම කරමින් මම නියඩ වෙනවා බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.